ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
සතියක් ගෙවිලා තවත් සතියක් ආරම්භ වන මේ සඳුදා දිනයේදී පසුගිය සතියේ ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ වාර්තා වුණු පුවත් සම්පීඩනය කරන්නයි අපි සූදානම් වන්නේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම හරහා. අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ, අයිබෝවන් සුබෝදසනක්.
අයිබෝවන් සුබෝදසනක් මදුර.
හොඳයි මනෝජ, අපි මුලින්ම කතා බහ කරමු අද දවසේ මුළු ලංකාවටම බලපාන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. 2023 වසර සඳහා අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සමගම මෙතෙක් බාලගිරි දෝෂයට ලක් වෙලා තිබුණු ඇමති මණ්ඩලය වෙනස් වීම සම්බන්ධයෙනුත් තීරණයක් ගනීවිදෝ නැද්දෝ කියන කාරණාවත් මතුවෙලා තිබෙනවා. අපි මේ කාරණාව පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කරමු.
අපි දන්නවා ආර්ථිකමය වශයෙන් යම් පසුබෑමකට ලක් වෙලා තිබුණත් රටේ ඊළඟ වර්ෂය සඳහා වන අයවැය අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා. මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරනවා. ලංකාවේ දීර්ඝකාලීන විදිහට ආර්ථික වර්ධනයක් වෙනුවෙන් මේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ රටේ ප්‍රාග්ධනය, අපනයනය, ශ්‍රම වෙළඳපොළ, ඩිජිටල් ආර්ථිකය මේ වගේ අංශ ගැන අවධානය වැඩි වශයෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වසරේ 2023 වසරේ අයවැය වසරේ මුල් කාල සීමාවේදීත් විශේෂයෙන්ම වෙළඳපොළ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ අයවැය ඉලක්ක සම්පූර්ණ කරන්න අපේක්ෂා කරනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. අය පදනම් කරගෙන අද දවසේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. අයවැයයි ඇමති මණ්ඩලයයි අතර සම්බන්ධය මොකක්ද කියලා බැලුවොත් අපි පහුගිය සති කිහිපයේ අදපත් වෙනවා හෙටපත් වෙනවා කියලා ඇමතිවරුන්ගේ පත්වීම පිළිබඳව අදහස් පළ කිරීම සිද්ධ කළා. නමුත් දැන් වාර්තා වෙනවා අයවැයෙන් පස්සේ තවත් අමාත්‍යවරු කීප දෙනෙක් දිවුරුම් දෙන්න සූදානම් ඉන්නවා කියලා. විශේෂයෙන්ම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ හිටපු අමාත්‍යවරුන්තුරු කණ්ඩායම් වලට ඇමති ධුර ලබා නොදීම පිළිබඳව ටිකක් අමනාපයකින් කනස්සල්ලකින් පසු වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳව පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් විමසීම් කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒකට හේතුව විදිහට විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කාසු වෙන නියමිතව සිටීම මේ කල්යාමට හේතුව කියලත් වාර්තා වෙනවා. විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වන මන්ත්‍රීවරුන්ට ටිකක් ප්‍රබල විෂයපතයන් සහිත අමාත්‍ය දුර ලබා දෙන්න සූදානමක් වෙනවා කියලා වාර්තා වෙනවා. ඇමති දුර විතරක් නෙමෙයි, දැන් තවමත් රටේ ආණ්ඩුකාරවරුන් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලේ පත් කරපු ආණ්ඩුකාරවරුන්. ඉතින් ඔවුන් සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් එක්කසු කරලා ආණ්ඩුකාර දුර වෙනස් කරන්න යම් සූදානමක් තියෙනවා කියලත් වාර්තා වෙනවා. පොහොට්ටුවේ සම්බන්ධතා සහිත 5 දෙනෙකුටත් එක්සත් ජාතික පක්ෂයේ 10 දෙනෙකුටත් ආණ්ඩුකාර දුර ලබා දෙන්න සූදානම් කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කටයුතු සිද්ධ වෙන්නේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව කියලායි වාර්තා වෙන්නේ. එතකොට අද අයවැය ඉදිරිපත් කරන නිසා ඉදිරි කාලයේ ඉක්මනින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඇමතිවරුන් විදිහට දිවුරුම් දීමේ කටයුත්ත සිද්ධ වෙන්න නියමිතව තියෙනවා. පහුගිය කාලේ අපි කතා කරා වගේ
අයවැය කතාවෙන් පස්සේ අපි අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ පොහොට්ටුවේ යලි නැගිටීම සම්බන්ධයෙන්. පොහොට්ටුවේ යලි නැගිටීම අතරමඟ නැවතිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මනෝජ්, මේ කතාවේ සත්‍යාසත්‍යතාවය කොහොමද?
ඔව්, අපි දැක්කා කළුතරින් පටන් අරගෙන ඊට පස්සේ නාවලපිටියට ගිහිල්ලා එතනින් පුත්තලම් දිස්ත්‍රික්කයේ යලි නැගිටිමු රැස්වීම් මාලාව ක්‍රියාත්මක කරා. ඒ පිළිබඳ විවිධ රැස්වීම් වලදී සිදුවුණු ක්‍රියාකාරකම් සමාජීය අවධානයටත් ලක් වුණා. කොමුණක් දැනට මේ රැස්වීම් මාලාව තාවකාලිකව නවත්වන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන ඒ ප්‍රදේශවල මීළඟ රැස්වීම් තියන්න සූදානම් වෙලා තිබුණත් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය කරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඒකට විරුද්ධත්වයක් යම් විදිහට පළ කරලා තියෙනවා. ඔහුගේ වචනවලින්ම කියනවා නම් මේ මම අලුමතින් නැගිටීමේ රැස්වීම් වලට විරුද්ධයි, ගම්පහ රැස්වීම් සංවිධානය කරන්නේ මහින්ද රාජපක්ෂ ඊටපු ජනාධිපතිවරයාට ගෞරවනීය සමුගැනීමක් දෙන්න ඕන කියලා ඇමතිවරයා යම් සඳහනක් කරලා තියෙනවා. කොමනත් ගිය සතියේ ඊටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආපු වෙලාවෙත් ප්‍රසන්න රත්නගේ ඇමතිවරයා එතුමාව හම්බ වෙලා කියලා තියෙනවා. මේ රැස්වින් මාලාවට එතුමා කැමති නැති බව, විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ඊට පැමතිවරයාට ඒ පිළිබඳව සඳහන් කරපු බවත්, මුලින්ම පාක්ෂිකයෝ ගැන බලලා පක්ෂය හදලා ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමාව මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගමට එක්කගෙන යන්න ඕන කියලා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හිටපු ජනාධිපතිවරයාට කියලා තියෙනවා. කොමනත් මේ රැස්වීම මාලාව දැනට තාවකාලිකව නතර කරන්න තීරණය වෙලා තියෙනවා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වගේම ෆෝටුවට සම්බන්ධ තව කීප දෙනෙක් මේ රැස්වීම මාලාවට කරම් කැමැත්තක් නැති බව සඳහන් කරනවා. කොමනත් තවත් කාරණයක් වාර්තා වෙනවා, මේ අයවැය විවාදයේ තියෙන කාලේ හින්දා මේ කාලයේ ඉලක්ක කරගෙන රැස්වීම මාලාව නතර කරා කියලා. ඉතින් මේ හදිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස්වීම කැඳවුවොත් ඔවුන්ට අවශ්‍ය නිසා, පැමිණෙන්න අවශ්‍ය නිසා මේ රැස්වීම මාලාව නතර කරා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කාරණා දෙකම වාර්තා වෙනු කොහොම වුණත් දැනට තියෙන තත්ත්වය අනුව මේ යළි ලැඟිටිමු රැස්වීම මාලාව තාවකාලිකව නවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඔබ දන්නවා මේකට විපක්ෂයෙන් සමග ජනබලවේගයෙන් විවිධ කණ්ඩායම් වලින් විරෝධතාත් එල්ල වුණා. නමුත් පෝට්ටු උත්සාහ කරේ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ගමට යන වැඩපිළිවෙල, ජනතාව අතරට ආයිමත් ගිහිල්ලා දේශපාලනය කිරීමේ වැඩපිළිවෙල මේ රැස්වීම මාලාවත් එක්ක සිද්ධ කරන්න දැනට ඒක තාවකාලිකව නවත්තලා තියෙනවා.
ඔව්, අපේ ඊළඟ අවධානය යොමු වන බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතටයි. නැවතත් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමට යන ආකාරයක් පෙනී යනවා. විශේෂයෙන්ම පසුගියදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේදී සොයාගත් මුදල් සම්බන්ධයෙන් තමයි මේ කාරණාව මතුවන්නේ. මනෝජ්, අපි කැමති මේ කතාවේ සුළමුළ දැනගන්නට.
මතක ඇති මදුර අරගලය සිද්ධ වෙච්චි අන්තිම වතාවේ ජනාධිපති මන්දිරයට ගිය කණ්ඩායමට ජනාධිපති මන්දිරය ඇතුලේ තිබිලා මුදල් ප්‍රමාණයක් හම්බ වෙලා තිබුණා. ඉතින් මේ වෙලාවේ රුපියල් 1,68,00,000 වැඩි මුදලක් සොයාගත්ත මේ සිද්ධිය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කරන්න කියලා කොළඹ කොටුව මහේසත් අධිකරණය කොටුව පොලිසියට පහුගිය 11 වෙනිදා නියෝග කළා. මේ පැමිණිල්ල කැඳවපු අවස්ථාවේ අගතියට පත් පාර්ශවය කරපු ඉල්ලීම සලකා බලමින් තමයි මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. එතුමගේ හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබිලා තමයි මේ මුදල හොයාගත්තේ. ඒ මුදල් හම්බ වුණේ කොහොමද කියන කාරණය ගැනයි විමර්ශනයක් කරන්න අවශ්‍යයි කියලා සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ ඉල්ලීම සලකා බැලීමෙන් පස්සේ මහේෂ් රත්වරයා නියෝග කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා. පොලිසියත් ඊට පස්සේ අධිකරණයට කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මිරිහානේ තුමගේ හිටපු නිවසේ නෑ කියලා, ඒ ගැන කරුණු අනාවරණය වෙලා තියෙනවා කියලා කොමනත් මහේෂ් රත්වරයා පොලිසියට නියෝග කරලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනට පදිංචි වෙලා ඉන්න ස්ථානය හොයාගෙන ගෙදරට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්න කියලා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියගෙන එන සතියේ ශ්‍රී ලාංකේය පුවත්තිම සුමත් සමගයි. අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි රණ්ඩුවකින් තමයි මේ කතාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි වටේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සහ මේ සාගර කාර්යවසම් පොහොට්ටුවේ ලේකම්වරයා අතර මේ රණ්ඩුවක් ගිහිල්ලා තිබෙනවා කියලා ආරංචියක් ආව පසුගිය සතියේදී. මේ රණ්ඩුව බොහොම බරපතල විදියට යන්නට ගිහිල්ලා කෙනෙකු මැදිහත් වෙලා මේක සමනය කළා තිබෙනවා කියලා තමයි වාර්තාව. අපි කැමති රණ්ඩුවට මුල මොකක්ද, රණ්ඩුවෙන් පස්සේ මොනවද උනේ කියලා දැනගන්නට.
ඔව්, දැන් පෞගිය සතියේ ආණ්ඩු පක්ෂයේ රැස්වීම ක්‍රියාත්මක වුණා. මේ අවස්ථාවේ යම් මොහොතක දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා එතනින් පිටත් වෙලා යන්න ගියා පාර්ලිමේන්තුවේ තියෙන පක්ෂනායක රැස්වීමට සහභාගී වෙන්න. පොට්ටුවේ ලේකම්වරයා සාගර කාර්යවසම් මන්ත්‍රීවරයාත් එතනින් පිටත් වෙලා යන්න ගියා. මේ යන්න හදද්දී මේ කණ්ඩායමේ හිටපු ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා පිටිපස්සෙන් ගිහිල්ලා සාගර කාර්යවසම් පක්ෂයේ ලේකම්වරයාගෙන් විමසලා තියෙනවා, ඇයි මගේ නම කෝප කමිටුවෙන් ඉවත් කළේ කියලා. ඊට පස්සේ තමන්ව යලිත් වතාවක් කෝප කමිටුවට දාන්න කියලා ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙහි ඉල්ලීමට සාගර කාර්යවසම් මන්ත්‍රීවරයා ටිකක් හේන්ටි ගිහිල්ලා කියලා තියෙනවා, ඔබව අයින් කරේ ජනාධිපතිතුමා, ඒ හින්දා ජනාධිපතිතුමාගෙන් අහන්න කියලා. ඒ ගැන කොමනත් සාගර කාර්යවසම් මන්ත්‍රීවරයාගේ මේ උත්තරේ එතරම් සැනසිලිදායක උත්තරයක් වුණේ නැහැ ප්‍රසන්න රණවීර රාජ්‍ය මැතිවරයාට ඔහු අත දිග ඇරලා සාගර කාර්යවසම් මන්ත්‍රීවරයාට යම් විදියට පහර දීමට කඩාපැන්න කියලා තමයි වාර්තා වෙන්නේ. ටිකක් වෙනස් විදිහේ වචන ටිකකුත් කියාගෙන ඔහුට පහර දෙන්න ගිහිල්ලා තියෙනවා. කොමනත් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු කීප දෙනෙක් ඇවිල්ලා ඔහුව අල්ලගෙන මේ යන්න ගිය ලොකු ගැටුම පාලනය කරලා තියෙනවා. ඉතින් කොමනත් සංජීව එදිරිමාන මන්ත්‍රීවරයා එතනට ඇවිල්ලා මොකද්ද මේ ප්‍රශ්නේ මේවා සාකච්ඡා කරලා විසඳගන්න කියලා මේ සාගර කාර්යවසම් මන්ත්‍රීවරයට කියලා තියෙනවා. එහෙම සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. ඕපාකමිටුවෙන් ඔහුගේ නම ඉවත් කිරීමේ චෝදනාව පක්ෂයේ විදියට පක්ෂයේ ලේකම්වරයාට තමයි ප්‍රසන්න රණවීර රාජ්‍ය අමතිවරයා එල්ල කරලා තියෙන්නේ. අවසානයේ ටිකක් ප්‍රසන්න රණවීර රාජ්‍ය අමතිවරයාත් ඉක්මනට ටිකක් කේන්ති යන ස්වරූපයේ මන්ත්‍රීවරයෙක්. ඒ හින්දා මේ ජනාධිපතිවරයා වැට් කරා කියන උත්තරයේ සාගර කාර්යවසම් පක්ෂයේ ලේකම්වරයා දීපු එකට එතරම් කැමැත්තක් නොදැක්වීම නිසා තමයි මේ බහින් බස් වීමෙන් පස්සේ යම් විදිහකට පහර දීමකටත් සූදානම් වුණා කියලා වාර්තා වෙන්නේ.
ඔව්, චරිත පිළිබඳව තමයි වැඩි වශයෙන් අවධානය යොමුනේ පසුගිය සතියේදී. අපි ප්‍රසන්න රණවීර සාගර කාර්යවසම්ගෙන් පස්සේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ ඩයනා ගමගේ ඇමතිවරිය, දැන් මන්ත්‍රීවරියක් නෙමෙයි ඇමතිවරියක්නේ, ඩයනා ගමගේ ඇමතිවරිය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මේ පුරවැසි භාවය සම්බන්ධයෙන් නැවත වතාවක් ඇයගේ නම උඩට ඇවිල්ලා තිබෙනවා මේ ගැටලුව සම්බන්ධයෙන්. මනෝජ, ඇත්තරම මොකද්ද මෙතනද වෙලා තියෙන්නේ?
ඔබ කිව්වාගේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන් රාජ්‍ය අමාත්‍යවරියක්, සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය විදියට කටයුතු කරනවා. ඊට පස්සේ 20 වෙනි සංශෝධනයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ජනාධිපති බලදලත් ශක්තිමත් කරපු 20 වෙනි සංශෝධනයට එදා සමග ජන බලවේගයේ ඉන්න වෙලාවේ සමග ජන බලවේගයේ පක්ෂයක් විදිහට 20ට විරුද්ධව ඡන්දය ලබා දෙන්න උත්සාහ කරපු වෙලාවේ ඩයනා ගමගේ වකට මන්ත්‍රීවරිය 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඉතින් මේ හින්දා සජබේ අයිතිවාසිකමකටත් හිමිකම් කියනවා ඇයි ඔබ දන්නවා. කොමනත් පක්ෂයේ තීරණයට විරුද්ධව ගිය නිසා සමගි ජන බලවේගයේ තීරණය කළා එතුමියට මේ විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න, විශේෂයෙන් පක්ෂෙන් අයින් කරන්න තීරණය කළා. ඊට පස්සේ දැන් මේ වෙනකොට ඇයට විදේශගත වීම තහනම් කරලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෞගේ 11 වෙනිදා නියෝගයක් නිකුත් කරා. ඒකට හේතුව තමයි වලංගු වීසා බලපත්‍රයක් නැතිව නීත්‍යානුකූල නොවන විදියට ලංකාවේ රැඳී සිටිනවා කියලා චෝදනා එල්ල වෙලා තිබුණා. ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඒ හින්දා ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන සිද්ධ වෙන වෙලාවේ මේ විමර්ශන මගහැරලා රටින් පලා යාමේ සූදානමක් තියෙනවා කියලා මේ චෝදනා ඉදිරිපත් කරලා තිබුණා. ඒ පිළිබඳව සලකා බලපු අධිකරණයට කරපු දීර්ඝ කරුණු දැක්වීමකින් පස්සේ ලබන 17 වෙනිදා වෙනකන් බලපැවැත්වෙන විදියට මේ තහනම් නියෝගය නිකුත් කරලා තියෙනවා. කොමාරි යම් විදිහකට ඇයට විදේශගත වෙන්න අවශ්‍යතාවයක් තිබුණොත් ඒ පිළිබඳව අධිකරණයට දන්වන්න කියලත් දන්වලා තිබෙනවා. මේ පැමිණිලි පාර්ශ්වය සඳහන් කරේ යම් විදිහකට ඇය විදේශගත වුණොත් ඇයට එරෙහිව සිද්ධ කරන මේ විමර්ශන සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා නීති ආධිපත්‍යයට තර්ජනයක් එල්ලවීමේ අනතුරක් තියෙනවා. ඒ හින්දා මේ අගතියට පත් පාර්ශ්වයේ නියෝජනය කරන නීතිඥ මණ්ඩලය මේ පිළිබඳව කරුණු සලකා බලලා තීරණය ගන්න කියන ඉල්ලීම තමයි සිද්ධ කරේ. ඒ හින්දා මේ තහනම් නියෝගය වහාම ෆැක්ස් මාර්ගයෙන් ආගමන යුගමන පාලකවරයා වෙතත් යවන්න පියවර අරගෙන තියෙනවා. මේ පිළිබඳව අධිකරණයේ ප්‍රධාන ලේකකාධිකාරීවරයාටත් දැනුම් දීලා තියෙනවා. ඒ හින්දා අවසාන වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ 17 වෙනිදාට කලින් ඇයට විදේශගත වෙන්න යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අධිකරණයේ පෙනී ඉඳලා කරුණු දක්වලා ඒ සඳහා අවසරය ලබා ගන්න රාජ්‍ය අමාත්‍යවරියක් විදිහට ඇයට හිමිකම තියෙනවා කියලා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කරමින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔය 22 වෙනි සංශෝධනයේ සම්බන්ධ වීමත් එක්ක විත්තපුරවැසියන් කවුද කියලා අහලා තිබුණා. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ තාම කවුරුත් තමන් විත්තපුරවැසියන් කියලා. නමුත් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියටත් විදේශ රටක පුරවැසි භාවයේ තියෙනවා කියන මේ චෝදනාවක් එක පැත්තකින් තිබුණා. අනෙක් පැත්තෙන් මේ පිළිබඳව අදහස් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ තැන්වලින් එල්ල වෙමින් තිබුණා. ඒ අතරේ තමයි මේ නියෝගය, එහෙම නැත්නම් මේ අධිකරණ නියෝගය ඉදිරිපත් වෙලා තියෙන්නේ.
අවසාන වශයෙන් අපේ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම සම්බන්ධයෙන්. නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම තවත් පහළට ගිහිල්ලා තිබෙන ආකාරයක් තමයි අනාවරණය වන්නේ. මනෝජ, මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද?
ඔව් ලංකාවේ මිලියන 3.4ක ජනතාවට ආහාර ඖෂධ වගේ ජීවිත ආරක්ෂක ආධාර අවශ්‍ය වෙලා තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සඳහන් කරලා තියෙනවා. නිදහසෙන් පස්සේ ලංකාවේ දරුණු ආර්ථික අර්බුදය මේ වෙනකොට පවතිනවා. ඒ බව නිවේදනයක් නිකුත් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂික කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දීලා තියෙනවා. එතකොට පෞගේ ජුනි මාසයේ ඉඳලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන මේ රට ඇතුලේ තියෙන ආහාර අර්බුදයේ බලපෑම ඖෂධහිඟියේ බලපෑම සමනය කරන්න ඒක අබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේ කණ්ඩායම අතරින් වඩාත්ම අවදානමකට ලක් වෙන්න පුළුවන් මිලියනයකට වැඩි ජනතාවක් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දීලා තියෙනවා කියලත් එක්සත් ජාතීන්ගේ සංවිධාන නිකුත් කරපු නිවේදනය සඳහන් වෙනවා. ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් රැස් කරන්නත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතරේ රටේ දරිද්‍රතා මට්ටම මාස 5ක් ඇතුළත 45%කින් නියල ගිහිල්ලා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරලා තිබුණා. ඔවුන් නිකුත් කරපු මෑත කාලීන ආර්ථික ප්‍රවණතා 2022 සිදුවීම් 2023 අපේක්ෂා කියන තේමාව යටතේ නිකුත් කරපු මෑත කාලීන ආර්ථික විශේෂ වාර්තාවක තමයි මේ බව සඳහන් වෙන්නේ. මේ වාර්තාවට අනුව 2021 අවුරුද්දේ දරිද්‍රතා රේඛාව පැවතුනේ රුපියල් 7913ක මට්ටමක. එය 2022 අවුරුද්දේ මාර්තු වෙනකොට රුපියල් 9284ක් වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව 17.3ක වර්ධනයක් තිබෙනවා දරිද්‍රතාව ඉහළ යාම. මාර්තු මාසයේ ඉඳලා අගෝස්තු මාසයේ දක්වා ගත වෙච්ච මාස 5ක කාලය ඇතුළේ පමණක් දරිද්‍රතා රේඛාව රුපියල් 13460ක් වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒක 145ක වර්ධනයක් කියලා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන්නේ. ඉතින් ආර්ථික අර්බුදයක් තිබෙනවා, අවශ්‍යතා මිලදී ගන්න ලබා ගන්න නොහැකියාවක් තිබෙනවා, රුපියල යගේ පහත වැටිලා තියෙනවා, ආදායම් මට්ටම අඩු වෙලා තියෙනවා, නමුත් වියදම වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයක් ඇතුළේ දුප්පත්කම තමයි වැඩි වෙන්නේ. පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයත් ඒත් එක්කම නිකුත් කරන මහ බැංකුව වාර්තා වෙනොත් සනාථ කරලා තියෙනවා දරිද්‍රතා මට්ටම පෞගේ කාලේ ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා.
ඒ සමගින් SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙනෙන සතිය ශ්‍රී ලංකාවේ පවත්වන නිමාවලපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර. ආයුබෝවන්.
SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.